අපට පුළුවන් සෙනසුරාදා දිනවල උදේ පැවැත්වෙන දහම් සාකච්ඡාව. ඔව් සුමිත් මහත්මයාට ගැටලුවක් තියෙනා වගේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමි මහත්මයා. තෙරුවන් සරණයි හැම දිනටම. ස්වාමි මහත්මයා, මේ කාරණේ මම ඉස්මතු කරන්නේ කලිනුත් මේක කතා කරලා ඇති කියලා මට හිතෙනවා. නමුත් නම් කිසි අපහැදිලි කිරීමක් අපහැදිලිකමක් තියෙන නිසා මේ ප්‍රශ්න යොමු කරනවා. ස්වාමි මහත්මයා, මේ අර කායානුපස්සනාවේදී අපි ගන්නවනේ කායක් ඇතැයි කියා කය කෙරෙහි කය අනුව දැකමින් වාසය කිරීම. මේ වචන තුන අපි හිතමු හුස්මරල්ලක් ඇතැයි කියා ගැනීම, හුස්මරල්ල කෙරෙහි හුස්මරල්ල අනුව දකිමින් වාසය කිරීම කියන කාරණය සම්බන්ධයෙන් ඒ වචන තුන පොඩ්ඩක් අපට විග්‍රහයකට එන්න පුළුවන් ස්වාමී මහත්මයා. දැන් ඇතයි කියාගත් හුස්මරල්ල කෙරෙහි හුස්මරල්ල අනුව දකිමින් වාසය කිරීම කියන මේ වචන තුන පොඩ්ඩක් විග්‍රහ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතුණා. මොකද නැවත නැවත කතා කිරීම මම හිතන්නේ ඒක වැදගත් වෙනවා කියලා හිතුණා. යම් කිසි අපහසුතාවක් තියෙනවා පුළුවන් නම් විස්තර කරන්න. තෙරුවන් සරණයි.
ඔය ඒක මට තේරෙන විදිහට මම කියන්න උත්සාහ කරන්න. ඒක කයෙහි යනකොට ඇතයි කියන එක පිළිගන්න නෙමෙයි. දැන් අපි ජීවත් වෙන ලෝකයාට ඒක තියෙනවනේ. දැන් කයක් තියෙනවා, හුස්මක් තියෙනවා, සාමාන්‍ය ජීවිතේ නේද, ශරීරයක් තියෙනවනේ, තියෙනවා කියලා අපි දැනගෙන තියෙනවා. නැත්නම් හුස්මක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ අපිට හම්බ වෙලා තියෙනවා. දැන් මෙන්න මේ ඒ අපි විශ්වාස කරනවානේ මේ කයක් තියෙනවානේ, අපි ජීවත් වෙන්නේ එතනනේ. අන්න ඒ කය කෙරෙහි හරි අපි දන්නේ මේක ඇත්ත ස්වභාවය, යථාභූත ස්වභාවයක් දන්නේ නැහැ. ඒ අපිට කය කියලා දෙයක් තියෙනවා. හරියට අර බල්ලා වතුරට එබෙනකොට එයාට වතුරේ බල්ලෙක් ඉන්නවා. එතකොට ඒ හම්බ වුණ වතුරේ බල්ලා කෙරෙහි. මොකද එයාට ඒක ඇත්තක්නේ. අපිට ශරීරය කියන එක ඇත්තක්. හුස්ම කියන එක ඇත්තක්. හරි? නැත්නම් ඔය දැනෙනවා කියන එක ඇත්තක්. ඇහෙනවා කියන එක ඇත්තක්. ඒ කියන්නේ මේ ලෝකේ මොනවා හරි දැන් මේ ගෙයක් ෆෝන් එකක් අනිත් අය පවුලේ අය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, අනිත් මිනිස්සු වෙන්න පුළුවන්, සත්ත්වය වෙන්න පුළුවන්, පණ නැති දේවල්, ඉර හඳ තාරකා පවා මේ ඔක්කොම දැන් සත්‍යයක්නේ. මචන් අපි පිළිගන්නවනේ එහෙම ප්‍රභාවයක් හම්බ වෙනවනේ. අනේ ඒක ඔය දැන් අපි සම්මතේ ඇහැට පේන දේවල් වලින් කියන්න පුළුවන්. මේක ආයතන හයෙන්ම දැනගන්නවා. මොනවද දැනගන්න මොනවා හරි ස්වභාවයක්. ඒ ස්වභාවයට එක නම් වලින් දෙන්න පුළුවන්. හැඩය කියන්න පුළුවන්, වර්ණය කියයි, රූපය කියයි, මේ මොනවා හරි ගතියක් කියයි, රූප මතක් හරි රූපයක් ඕක අපිට කාය ස්වභාවය. ඒක මොනවා හරි ගතියක් වෙන්න පුළුවන්. දැන් හුළඟ දැනෙන ගතිය වෙන්න පුළුවන්, තද ගතිය වෙන්න පුළුවන්, මතක් හරි සීතල ගතිය වෙන්න පුළුවන්. ඒ මොකක් හරි ස්වභාවයක්නේ. දැන් ඔන්න ඕක තමයි මේ අපි ජීවත් වෙන මට්ටමේ කය කයෙහි ඔය කයෙහි කිව්වහම ඉතින් ඒ අපිට ප්‍රකට වෙන මොකක් හරි ස්වභාවය කය අපට අන්න ඒක අනුව අනුපස්සනාවක් කරන්න තියෙනවා කය මොකක්ද අනුපස්සනාව ඒ කය එක්ක තමයි අනුපස්සනාව කරන්න තියෙන්නේ කායේ අනුපස්සී ඊළඟට විහෙරති විහෙරති කියනකොට නිකන් අර ජීවත් වෙනවා ඒ කියන්නේ ඒක අමුතුවෙන් තව කෙනෙක් කරනවා නෙමෙයි ඒක වෙනවා වෙන විහෙරතිනේ එහෙම කරනවා කියලා නෙමෙයි එහෙම වෙනවා ඉතින් ඒක වෙන්නේ දැන් මේ ශාසනය ඇයටනේ මේ ශාසනය කියනකොට කාටද ඒක එහෙම විහෙරණය වෙන්නේ යන්න ඒ පිළිබඳව ඒ යම් කිසි ඥානයක් තියෙන කෙනාට සිද්ධ වෙන විදිය කාය කානුපස්සී විහෙරති කියන එක. අපි අතන අර මුලින් ඇතැයි කියන එක තමයි මම විස්තර කළේ ඊට පස්සේ දෙක. ඇතැයි කියන එක සම්බන්ධව කොහොමද ජීවත් වෙන්නේ? විහෙරණය වෙන්නේ. කියන එක. ඒකට ඒ විහෙරණය වීම විස්තර කරන්න පුළුවන්. ඒ විහරණය වීම ගැන වචන ටිකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ විවහාරයක් දෙනවා. ඒ විහරණය වීම කොහොමද කියලා හිතන්න ඒක විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔන්න ඒ ගැන නුවණක් තියෙන කෙනා. ඒ කියන්නේ ඥානයක් තියෙන කෙනයි ඥානයක් නැති කෙනයි කියලා අපි වෙන් කරලා ගත්තොත් මේ ටික ඉතින් අර දැන් ඥානයක් නැති හින්දා ඒක උපමාවකින් විතරයි ගන්න තියෙන්නේ. මොකද ඥානෙට අහු වෙන එක හිතුවා කියන්නේ ඥානෙ නෙවෙයි. ඒත් ඥානෙට අහු වෙන විදිහ විස්තර කරනවා. විස්තර කරනකොට ඒක අර වචන ගොඩක් විතරනේ, ව්‍යවහාරයක් විතරනේ. ඒක ඥානේ આવුත් තමයි එතන ඇත්ත අහුවෙන්නේ. නැත්නම් ඒක කියවිල්ලක් විතරයි කියන්නේ. මොනවා හරි ඉතින් කතාවක් විතරයි. ඒකේ හරි අදහස එන්න නම් ඒ ඥානය එන්න ඕන. ඥානය කියනකොට අපි දන්නවනේ මෙතන අර සම්මා දිට්ඨිය කියනකොට ඒ ඥාන හතරක්. නාද දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන ඥාන හතරක් යෙදෙන්න වෙනවා. ඒකට අදාළව තමයි ඕකේ යථා භූත ස්වභාවය කියන එක. අපි අහලා තියෙන විදිහට ඉතර වෙන විදිහ අනිත් විදිහ තමයි ලෝකෙට අයිති විදිහ. ලෝකෙට අයිති විදිහට මේ එන අර්ථේ ඉතර වෙන අර්ථය කියන්නේ දෙපැත්තක්. ඒ කියන්නේ යථා භූත ස්වභාවය කියන එකයි අපට වැටහෙන විදිහ කියන්නේ දෙකක්. එතෙන්දී මතක තියාගන්න ඕන දැන් අපිට වැටහෙන විදිහෙන් තමයි අපි කතා කරන්නේ. දැන් බුදුහාමුදුර සමහර වෙලාවට විග්‍රහ කරලා තියනවා ඒකේ යථා භූත ස්වභාවය. එතකොට ඒක ඥානය එනකන් ඒක කියවිල්ලක්. ඒ කියන්නේ විග්‍රහයක් නැත්නම් ව්‍යවහාරයක් විතරයි, මොනහරි විස්තරයක් විතරයි. ඒක අර දැන් අර මං කියන්නේ වතුරේ බල්ලගේ උපමාවෙන් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් බල්ලගේ මට්ටමට වතුරේ බල්ලා කියන එක තියෙනවා. තියෙන ස්වභාවයක් පිටිය කයක්. වතුරේ බල්ලා දැන් ඒ උපමාව ගන්නේ ඒකෙදි අපේ මට්ටම හිතන්න අපිට ඔය ඒ බල්ලට වතුරේ බල්ලයි අපිට වතුරේ බල්ලා. දැන් වතුරේ බල්ලා කියන එක තමයි මෙතන අදහස ගන්නවා. දැන් අපි දන්නවා කවදාවත් ඔය වතුරේ බල්ලෙ කියන එක විය නොහැක්කක්. අපට උපදින්නෙම නැති සිද්ධියක්. දැන් අර බල්ලගේ මානසිකත්වෙට අපි යෝක ඇත්ත අපි හිතමු එතන දැන් යථාභූත ස්වභාවය තමයි එහෙම පිහිටීමක් වෙන්නේ නැහැ. ඉපදිලාම නැති ස්වභාවයක්. දැන් අපිට ඕන මේ මේ බල්ලට මේක කියා දෙන්න. එතකොට අපි කියා දෙනවා කියන්නේ අපි දන්න පැත්තෙන් අපි දන්න පැත්තෙන් කිව්වට එයා ඒක තේරෙන්නේ නැහැ. ඒත් අපිට ඕක විස්තර කරන්න වෙන්නේ එයා දැනට දන්න දේවල් වලින්ම විස්තර කරලා දෙන්න ඕන නැත්නම් එයාට ඕක හිතාගන්න බෑ. ඒකට අපි හැබැයි විස්තර කරන්නේ යථාභූත ස්වභාවය. එතකොට එයාට අපි කියන වචන වලට එයාගේ මට්ටමේ තේරුම් තියනකොට එයාට මුලින්ම එන්නේ භාෂා අර්ථය. භාෂා අර්ථය කියන්නේ එයා දන්න පැත්තෙන් තමයි එයා තේරුම් ගන්නේ. අර අර සමහර තව උපමා තියෙන්නේ අර දැන් වතුරේ ඉන්න වතුරෙන් පිටට ගිහින් නැති මාළුවෙකුට එළියට ගිය ගෙම්බෙක් හරි ඉබ්බෙක් හරි කවුරු හරි ඇවිල්ලා කියනවා ඔය මේ වතුරේ වගේ නෙමේ ගොඩබිම ලොකු ගස් තියෙනවා බිල්ඩින් තියෙනවා ගල් පර්වත අරෝ මේවා තියෙනවා කියලා. දැන් මෙයා ගොඩබිම ගැන විස්තර කරනවා. හරි, ගොඩබිම මෙහෙම ඇවිදින්න පුළුවන්. ඔව්, මොනවා හරි විස්තර ටිකක් කරනවා කියමුකෝ. දැන් මාළුවා කවදාවත් වතුරෙන් එහාට ගිහින් නැහැ. එතකොට එයා දැන් ලොකු ගස් තියනවා කියුවහම එයා දන්න ගස් ටික තමයි අර වතුරේ තියෙන පාසි වගේ ඒවා. එතකොට එයා ඒ මට්ටමින් තමයි මේ එළියේ තියෙන්නේ මෙන්න මේ වගේ පාසි ඊට වඩා ලොකු ඒවා තියෙනවා. ගෙවල් තියෙනවා කියනකොට අර එයාගේ ගෙවල් තියෙනවා නේ අර ගල් මල් හරි මොනවා හරි ඕවා. අන්න ඒ වගේ ගෙවල් තියෙනවා ගොඩබිම. ඔය වගේ එයාගේ මට්ටමට එයා දන්න ටිකෙන් අර කියන එක තේරුම් ගන්නවා. ඒකද එයාගේ අත්දැකීම් වලින් එහාට එයාට හිතන්න පුළුවන්කම නැහැ. ඒකට ඒවට ගලප ගලප තමයි ඉතින්. එතකොට අන්න ඒ ඥානයක් එනකන් මොකද වෙන්නේ? අපි ඉන්න මට්ටමට ගලප ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන අර්ථයක් එක්ක සංසන්දනය කරලා අර කියන දේ ගන්නවා. ඒක තමයි අපිට වෙන්නේ අපේ අර්ථයට ගලප ගන්න. අපි දන්න දෙයට ගලප ගන්න. ඒකට කියන්නේ ලෝකයට අයිති දැක්. ලෝකෙට අයිති විදිහට මොකද අපි දන්න ඔක්කොම ලෝකෙට අයිති නේ. පෙර වෙන පැත්තක් නෙමෙයිනේ. ඒකට අන්නේ මේ විදිහට ගලප ගන්න. දැන් එතකොට ඒ කයෙහි කියනකොට ඒ කය කියලා අපි රූපය කියලා අපි දන්න විදිහක් තියෙනනේ රූපය මේ වගේ. අන්න ඒකට අපි ගලපගෙන තමයි ඉන්නේ. එතකොට ඔය ඉති රූපං කියනකොට අපිට තියෙන්නේ ඇතයි කියන රූපේ. හරි, يعني රූපයක් තියෙනවා නේද? ඒක ඇතයි කියන්නේ. ඒත් එහෙම තමයි කතා කරන්නේ. හැබැයි දැන් ඒකේ බුදුහාමුදුරුවෝ කියන ඉති රූපං විතරන්නේ. ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්තගමෝ. දකි. එහෙම නැත්නම් රූප මුලින් කියන අජ්ජත්ත විදිහට දකින්න, බහිද්ද විදිහට දකින්න. අජ්ජත්ත බහිද්ද එතන සොරි වැරදුනා, දකින්න කියලා නෙමෙයි, අර විහෙරති එකේදී මෙසේ විහෙරණය කරනවා, දකිනින් ඉන්නවා. දකිනවා කියලා කෙනෙක් කරනවා නෙමෙයි, ඒ හැම විහෙරණයක්. හරි, කායේ කායනුපස්සී විහෙරති ඉති අජ්ජත්තං ආ කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති, අජ්ජත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. එහෙමනේ කියන්නේ. ඒ වගේම සමුදය ධම්මානුපස්සී අන්න එතන. දැන් කායනුපස්සී සමුදය ධම්මානුපස්සී, ඒ පස්සී කියන එකිනුත් ගන්න පුළුවන්. දකිනින් දකිනින් කියලා කියන්නේ දකිනින් විහරණය වෙනවා, දකිනින් ජීවත් වෙනවා කියමුකෝ. ඒ අන්න ඒ වගේ තේරුමක් තමයි අර දැන් මේ 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 කියන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ලෝකෙට අයිති තේරුම අපව මතක් කරගන්නවා. මොකද ඕක කියනකොට අපේ දන්නේවත් එක්ක ගැළපෙලා, හරි මම ඔන්න දැන් බුදුහාමුදුරුවෝ කියප එක හරියටම දන්නවා කියලා ඒ අදහසක් එනවා. ඒක තමයි අපේ පෘථග්ජන ස්වභාවය. එතකොට ඒකත් එක්ක මොකද කරන්නේ? දැන් ආන්න දැන් මං කියන එකත් ඇහෙනවා, ඒකෙන් එනවා දැන් අපි දරාගත්තු අදහසක් තියෙනවා, ඕකක් තියෙනවා. ඔය දෙකත් එක්ක ගොඩක් වෙලාවට දැන් අහලා තියෙන හිතන් ඉන්න විදිහට වෙනස් විදිහක් නම් අපිට ගැටෙනවා, ගැටෙන ගතියක් එනවා. ඒකත් සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක විශේෂ දෙයක් නෙමෙයි, ඒ හැමෝගෙම හැටි එහෙමයි. එතකොට යන ස්වභාවය කියන්නේ. එතකොට ඔතන ඉන්න පුළුවන් කෙනෙක් තමන් ඉන්න එක හරි කියන පැත්තෙන්ම හිතලා තර්ක කර කර අනිත් අය වැරදි කියන පැත්තට යන්නත් පුළුවන්. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අහන එකත් එක්ක තව ටිකක් විමසන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ අදහසක් තියෙනවා කියන එකේ පොඩි ඊට වඩා නොගැලපෙන ගතියකුත් තියෙනවා. මොකද්ද මේ කියලා විමසන්න හිතෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි අර දැන් තමන්ගේ එකම සත්‍ය කියලා ඉන්නකොට දැන් මේකත් එක්ක විමසනවා මොකද්ද මේ? ඒක එක්ක ප්‍රශ්න කරනවා. එතකොට ඒ ප්‍රශ්න කිරීමේදී දෙපැත්තක් යන්න පුළුවන්. මම හරි කියන පැත්ත පෙන්වන්න අදහසින් අරක එක්ක ප්‍රශ්න කරන්නත් පුළුවන්. නැත්තම් හරි කියලා මොකද්ද දන්නේ නැහැ. දැන් මෙහෙම දෙපැත්තක් මත දෙකක් තියෙනවානේ. ඉතින් ඒක විමසනවා. ඒ විමසගෙන යනකොට ඇත්ත මොකද්ද කියලා හම්බ වෙයි. එතකොට එයාට පුළුවන් ඒක අර සාමාන්‍ය අපි කියන සාකච්ඡා මට්ටමකට එන්න. අනිත් එකත් සාකච්ඡාවක් තමයි. හැබැයි ඒක යන්නේ අර ටිකක් කලහ විවාද පැත්තට යන්නේ. ඒ තමන් දන්න විදිහ තමයි හරි කියන්නේ. අතන්නේ ඒ දෙපැත්තකට ඒ සාකච්ඡා යන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අර දැන් සත්‍ය හොයන මනසකින් විමසන ගතිය තියෙන ස්වභාවයක් තියෙනකොට තමයි ඔන්න හරියට මේ දහම අහන්න සුදුසු මනසක් එන්නේ. එතකොට අපේ න අදහස් ටික කොහොම එන්නේ අර ලෝකෙට අයිති කියන ටික? ඒක අර චංකි සූත්‍රය හරි කෝසම්බිය සූත්‍රය හරි කියවුවොත් එයි අපි ඉන්න මට්ටම. ඒ කියන්නේ සාමාන්‍ය කෙනා හිතන මට්ටම. ඒක ඉතින් අර තමන්ව පහත් කරගන්න ඉන්නේ ඕකේ තමයි හැමෝම ඉන්නේ. ඥානෙ එනකන් ඉන්නේ ওই මට්ටම. මොකද්ද අර අර දිට්ඨි නිඥානක්ඛන්ති වල දිට්ඨි වල ඒක බැහැගෙන ඉන්නේ මේකයි හරි කියන්නේ. ඒකත් එක්ක තමයි ඔය දැන් මේ ඇහෙනකොට ඒක අහගෙන ඉන්නේ. අපි මේක දන්නවා. ඒකත් එක්ක කම්පයා කර කර තමයි අහන්නේ. ඔන්න ඔයා අහන ගතිය තියෙනකන් මේ දහමට අනුගත වීම කියන එක වෙන්නේ නැහැ. අරතෝ ගෝසය කියන එක යෙදෙන්නේ නැහැ. කියන්නේ දහම ඇහෙන්නේ නැහැ තව විදිහකට කිව්වොත්. අර සුසුසා ඒක පෙන්නලා දෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දහම කියන බුදුහාමුදුරන්ගේ දහම ඇහෙනකොට ඒ දහම ඇහෙන්නේ. ඇහෙනවා කියන්නේ ලෝකෙට අයිතිමත්තමට කණෙන් ඇහෙනවා. ඇහෙනට දහම මොකද්ද කියන එකට යන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගතියක් තියෙනවා. ඉතින් ඒක ඔයගේ එකක් තමයි ඔය මට තේරුණ පැත්තෙන් මම කියන්නේ. එතකොට හැම ඇහෙන දහම් කරුණෙම ඒ කියන්නේ එක එක පරියායෙන් ඇහුණාට දැන් අපේ ඔන්න ඔය ගති ටික යෙදෙන නිසා අපිට අර කියන දේ ඇහෙන්නේ නැහැ. ඒකයි ඇහෙන දේ ඒකට අනුව විමසීමේ හැකියාව අපිට නැත්තේ. ඇහෙන දේ ඇහෙන දේට අනුව විමසන එක. දැන් අපිට වෙන්නේ ඇහෙන දේ අපිට ඕන විදිහට විමසනවා. ඔන්න ඔය වෙනස වෙන්න ඕන. ඒක තමයි කෝණය වෙනස් වෙනවා කියන්නේ. අපි බලන, අපි විමසන, අපි හොයන විදිහක් තියෙනවා. ඒක ලෝකෙටයි මේ විදිහ. එතකොට මේ ලෝකෝත්තර පැත්තට එන විමසීම ඔන්නෝක වෙනස් වීම තමයි මේ සම්මා දිට්ඨිය කියලා මම දකින්නේ. එහෙම නියසන්න පටන් ගන්න පුළුවන් පැත්ත. තෙරුවන් සරණයි.
තව පොඩ්ඩක් ටිකන විමසුවොත් එතකොට දැන් අපි මේ ප්‍රතිපදාවට පිවිසෙනවා කියන එක ඔය ඊළඟ කාරණාව කාය අනුපස්සී විහෙරිති කියන එක ඒක ප්‍රතිපදාවක් විදියට අපි කොහොමද ඒක යොදාගන්නේ කියලා හුවසන්න කැමති. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. අන්න එහෙම විමසන්න ඕනේ. ඒ ප්‍රතිපදාවේ දැන් පේනව නේද? ප්‍රතිපදාවේ ಜಾති දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට වැටහෙන විදිහට අපිට ඕක කරන්නත් පුළුවන්. නැත්නම් අර ඇහි අපේ අදහස් පැත්තකට දාලා ඇහෙන විදිහට ඒක යෙදෙන්න පුළුවන්. ඒ තමයි ඇහෙන විදිහට ඒකට දෙන වචනේ තමයි අපි මේ පටන් ගන්න විචක්ෂණය කරන්න විමසන්න විචක්ෂණ සීලී වෙන්න. මොකද්ද මේ කියන්නේ? අර මං හිතන පැත්තකට දාලා ඒ පැත්තෙන් හිතන එක. හැබැයි ඒකට එන්න ලේසි නෑ. ඇයි? අපේ පුරුද්ද තියෙන්නෙම ඔකට දැන් ආයේ අපේ භාෂාවෙන් කිව්වොත් අපි කල්පනා කරනවානේ මොකද්ද මේ කිව්වේ? මොකද්ද මේ කිව්වේ කියලා කල්පනා කරන ගතිය තමයි අපිට තියෙන එක. කල්පනා කරන ගතිය කියන්නේ හිතනවා කියන එක. අපි ඒකට කියන්නේ විචාරය කියලා. විතක්ක විචාර කියන්නේ කල්පනා කරනවා. එතකොට ඒක මනසෙන් හිතනවා. ඒ කියන්නේ මනසෙන් හිතනකොට ආයි ඉතයි හිතට අහුවෙන සිතිවිලි. නැත්තම් මන ධම්ම. මන ධම්ම මනෝවිඥාන කියන ඒ ආයතනේ හරහා තමයි අපි කල්පනා කරනවා. කල්පනා කරනකොට අපහු මේක තව ලෝකෙමයි, තව ආයතනයක්. එතකොට අර ඒ කෝණේ වෙනස් වෙනකන් අපිට අර ඒ කල්පනා කිරීමෙන් එහාට ගිය අසාමාන්‍ය දැන් ඒකනේ සාමාන්‍ය ගති. ඒකෙන් එහාට යන සිහියක්. ඒ කියන්නේ සිහියට තමයි ඔය ඒ ඉතුරු ටික ගෝචර වෙන්නේ. ඒ කල්පනා කිරීමට වඩා ඒ සිහියට ප්‍රකට වෙන විදිහට සිහිය පවත්වීම කියන මේ ඉදිහක් තියෙනවා. මේක තමයි ඒ අසාමාන්‍ය සිහිය. ඉතින් ඒක මේ ඒක විස්තර කරන්න අමාරුයි. ඒක හොයාගන්න පුළුවන් අර ලෝකෙට අයිතිද ඊතර වෙන විදිහද කියලා අහලා තියෙන ටිකෙන්ම තමයි. ඉතින් ඒක මේ අර මම කියන්නේ අර ඩබල් චෙක් කරගන්න කියලා මේ ආයේ ලෝකෙට ආයිත් විදිහට හිතනවාද නැත්නම් මේ විචක්ෂණ සීලී විමසන ගතියට ගිහිල්ලාද? එතකොට අපිට අර්ථයක් එනවා නම් මේක මේකයි කියලා ඔය ලෝකෙට ආයිත් විදිහ. එනේ අපිට ගැළපිලා. අපේ අර අපේ පුරුදු ගතිය ඒකට තමයි නම් ටික දෙන්නේ. සද්දාරුචි අනුසව ආකාර පරිවිතක්ක තිට්ටි නිඥානක්ක ඒවා එක්ක ද ඒවා ඉක්මවා යන විදිහක්ද කියන තැනට ඒ තමන්ට බලා ගන්න පුළුවන් දැන් නුවණ තියෙන වනම් Tamanටම එකෙන් බලා ගන්න පුළුවන් නැත්නම් කල්යාණ මිත්‍රෙක් කවුරු හරි අපේ යාළුවෙක් කවුරු හරි අපිට තේරුම් කරලා දෙනවා මෙන්න තාම ඉන්නේ ඔන්න ඔය ඔය පහේ එක කියන්නේ ඔය ලෝකෙට ආйти විදිහට එතනින් එහාට යන පැත්තක් මේ බුදු කෙනෙක් මෙන්නලා දෙන්නේ කියන එක නිකන් අපිට මතක් කරලා දෙනවා පැහැදිලි කරලා දෙනවා ඒක අපිට තේරෙනවද නැද්ද කියන එක වෙනම එකක් එතෙන්දී අපේ අර ගුණාංග ටික තිබුණොත් අර දහම හොයන්න ඕන ගුණාංග ටික වැඩිලා තිබුණොත් අර කියන්නේ මුදු කම්මඤ්ඤ බව ඒ කියන්නේ හරිය මුදු බවක් එන්න ඕන මේ කියන එක අහන්න නැත්නම් අහන අතරේ අනිත් පැත්තෙන් තර්ක ටික යනවා මේක ඇහෙන්නේ අර අහලා තියෙන පරණ ඒවත් එක්ක තර්ක ටික යනවා මිසක් මේ දැන් කියන එක ඒ කියන්නේ තර්ක ටික යනවා අපේ හිත ඇතුලෙන් යනවා කියන්නේ දැන් කියන එක ඇහෙන්නේ නැහැ ඒකට අනුගත වෙන්න බෑ හිතේ ඒක ඒකට ඔය මෘදු කම්මඤ්ඤ අහන දේ අහන විදියට අහන්න අපේ අදහස් දාන්න නැතුව නැත්තම් කොහොමද ඒක විමසන්නේ අපිට ඇහෙන්න ඕන විමසන්න හෙන්න ඕන විමසන්න අපිට හතියට ඇහුන් නැත්නම් අපි දාගත්තු එක නෙමෙයි විමසන්න මේ කිව්වේ මේකයි කියලා දාගෙන හිතන්න යන ඊට වඩා වෙනසක් වෙන්න ඕන ඇහෙන ආකාරයට හිතන්න ඒක ලේසි වැඩක් නෙමෙයි මේ අපිට පුරුදුම නැති වැඩක් හරි එතන තමයි ඒ වෙනස වෙනකන් ඉතින් කරන්න දෙයක් නැහැ අපි ලෝකෙට හිතී විදියට හරි කරන්න වෙනවා හැබැයි සරින් සරේ බලන්න ඕන මේ දැන් අරවට අහුවෙලාද ලෝකෙට අහුවෙලාද ඉතින් එහෙම අහුවෙලා කියලා පේනවනම් තව තව ඉතින් අපි දහම ආහාහා කල්යාණ මිත්‍රයෝ හම්බ වෙවි මේ සාකච්ඡා කර කර බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක තමයි ඉතින් ඒ මන් දකින ඉඳේට බුදුහාඳුරෝ දීලා තියෙන උපදේශයට නේද තිරුවන් සරණයි
බොහොම පිං රවි මහත්මයා අවසාන වශයෙන් මම අර ප්‍රතිපදාවට යොමු වීම විතක්ෂණේ කියන තැනට මම පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්න දැන් මේක විමසගෙන යනවට ඇත්ත ස්වභාවය විමසගෙන යනකොට මෙන්න මේ විදිහට විමසුවොත් හරිද කියන එක පොඩ්ඩක් මට විග්‍රහ කරගන්න ඕනේ අනිත් පැයට අවස්ථාව දෙන්න ඕනේ නේද දැන් හුස්ම රැල්ලක් ඇතයි කියලා ගත්තා يعني අපිට මේ ලෝක මට්ටමෙන් ප්‍රකට වෙන හුස්ම රැල්ලක් තියෙනකම් එතකොට අපි බලනවා මේ හුස්ම රැල්ලක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද ඒක යම්කිසි දැනීමකට ඇවිල්ලා මොකක් කරේ සංකල්පයකින් දැනගත්තා සංකල්පක් එහෙනම් දෙන්දි විමසනවා තවතුරටත් හුස්ම රැල්ල කියන්නේ يعني මමනේ දැනගත්තේ මමත හුස්ම රැල්ල මම නිකන් මේ මට හිතෙච්ච එක ප්‍රායෝගික එනනම් මම නම් හුස්ම රැල්ල කියන එක දැනීම නැති වෙනකොට මමත් නැති වෙනවා මම නැත්තම් හුස්ම රැල්ල වෙනමද තියෙන්නේ මේ මට දැනෙන්නේ නැත්තම් මම වෙනමද ඉන්නේ එමන හුස්ම රැල්ලක් කියලා එකක් ඉබේම වෙන්න ඕන. ඒකත් වෙන්න බෑ. ඒ විදිහට කොහොමද මේ දැනගැනීම වුනේ කියන එක තව ටිකක් හිතන්න ගන්නවා. ඒ හිතන වෙලාවේදී ඒ හිතන මොහොතදී ඒ හිතන කාරණාව තුළ හිතීම තුළ විතක්ෂණය තුළ හුස්ම රැල්ලක් ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. විමසීමක් විතරයි. මොනවා හරි විග්‍රහයක් සංකල්පයක් නිගමනයක් ආවොත් ඒකත් ඒත් අපි ලෝක කියලා අපිට තේරෙනවා. يعني දැන් විමසීමක් විකටම විමසීමක තමයි ඉඳ වෙන්නේ. එක එක පැත්තෙන් මේ විය හැකියාවල් කල්පනා කර කර ප්‍රශ්න කිරීමක තමයි ඉඳ වෙන්නේ කියන එක තමයි මට තේරුනේ. තව පොඩ්ඩක් උත්සාහ කර දෙන්න පෙරවන් සරණයි.
ඔව්. අන්න එහෙම දැන් අපි කරන වැඩෙත් එක්ක තව තව විමසන්න සාකච්ඡා කරන්න. දැන් අපි අපිට වරදින තැන තමයි දැන් අපි කරන විදිහ හරි කියලා හිතිලා ඒක අහන්න නැතුව හිතන්න නැතුව ඒකම කරගෙන යන එක. ඉතින් ඒක තව තව විමසනකොට මේකේ මහ පුදුම විදිහක් තියෙන්නේ මේ ඒක දහම කොච්චර ඇහුණත් අපිට ඕක හරි අමාරුයි ඒ ඒ විදිහට ඇහෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේක ගැනම තමයි මම තිස්සෙම කතා කරන්නේ. එහෙම නැත්නම් අර ඒක අර එක එක්කෙනාගේ අර කියන මේ ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය ඒ පොයින්ට් එක එනකන්ම මේක ඇහුණා මේ මට තේරුණා කියලා හිතුණට තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකයි මේක නැවත නැවත ආයෙ අහන්න විමසන්න කියන එක මම නිතරම කියන්නේ. මොකද දැන් මට දැන් මේ 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 වුණ ඊතම සයින්ආස කෙනෙක් එක්ක හරි කවුරු හරි එක්කම ඒකට කතා කරගෙන යනවා. ඉතින් ඒ වෙලාවට මේක තේරුණා කියලානේ හිතෙන්නේ. නෑ ඒ එහෙම අපිට හිතුණට මේක ආයෙ අහනකොට පේනවා අපිට ඒ වෙලාවෙම නොවෙන්න පුළුවන් ආයි. සමහර විට මාස ගානකින් ඒක ආයෙ අහනකොට පේනවා අර වෙලාවේ තේරුණා කියලා හිතුණට කෝ තේරිලා නැහැනේ මොනවාද මේ කියන්නේ තේරුණා වගේ. ඒක අර ඒක මගේ දුර්වලකම කියන එක මම තේරුම් ගන්නවා. දැන් මේ වෙලාවේ කියනකොට තේරුණා කියලා හිතුණට ඒ හිතන එකම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. හැබැයි ඉතින් අපට බලෙන් වෙනස් කරන්න බෑ. මේ මේ විදිහටම තමයි ඒක කියන්නේ. ඉතින් ඔබතුම අහපු එක අර හැමෝටම තියෙන එකක් හින්දා ඔක අපි දිගට සාකච්ඡා කරමු. ඒ කියන්නේ මං හරි කැමති ප්‍රායෝගිකත්වයේ අරන් සාකච්ඡා කරන්න. දැන් ඔන්න හුස්ම ගැන ලා ඉන්නවා කිව්වනේ. එතකොට හුස්ම කියන එක ලස්සන්ට කිව්වා. දැන් අපිට හුස්ම මම කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හුස්ම දැනගන්න එක තමයි මම නේද? හුස්ම කියලා දැනගන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කාටවත් නෙමෙයිනේ දැන් හුස්ම කියලා මේ දැනුනේ නැත්තම් දැනගත්තේ මමනේ. ඒ ළඟ ඉන්න කෙනෙක් නෙවෙයි නැත්තං වෙන කවුරුවත් නෙවෙයි මමනේ දැනගත්. එතකොට මම කියන එකක් ඒදිලා තියෙනවා. හුස්ම කියලා දැන ගැනීමත් එක්ක මම කියලා එකක් ඒදිලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. ඒ මම කොහෙද ඉන්නේ? කවුද? කොහෙන්ද? ඒ හිතන්න පුළුවන් දෙවිදිහ තමයි. එක්ක දැන් හුස්ම දැනගන්නකොටනේ මම කියන එක තියෙන්නේ. එහෙනම් ඔය හුස්ම ඇතුලේ තමයි මම ඉන්නේ. මොකද හුස්ම දැනගත්තේ නැත්නම් ඒ කියන්නේ මම කියන කතාවක් නැහැනේ. එහෙනම් හුස්ම උපදිනකොට මම ඉපදිලා කියන්නේ ඉතින් හුස්මෙන් තමයි මම ඉන්නේ කියන අදහස. දෙවෙනි අදහස තමයි නෑ මම පැත්තක ඉන්නවා අර හුස්ම උපදිනකොට හුස්ම ගැන දැනගන්න. ඒ කියන්නේ හුස්මෙන් වෙනම මම ඉන්නවා. ඒ ඔය දෙක තමයි අපිට සාධාරණව ලෝකයට අහු වෙන අපිට හිතන්න පුළුවන් පැති දෙක. කො ඒකෙම මම ඉන්නවද නැත්නම් ඒකෙන් බාහිරව මම ඉඳන් ඕක දිහා බලා ඉන්නවා දැනගන්න කියන දෙක. ඒ ඕකත් එක්ක අර සාමාන්‍ය කෙනානේ මේ ඕක දැන් විමසනකොට අර හිතන්න පුළුවන් ඉහළට යන කෙනා දැන් හුස්ම එක්කනේ මම ඉන්නේ. එහෙනම් මේ හුස්ම ගැන එක එක විදිහට හොයලා බලන්න. ඒ හොයන්නේ ඇත්තටම හුස්ම ඇතුලේ මම ඉන්නවද කියලා අපි විමසලා බලන්න. එහෙම දැන් හුස්ම කඩ කඩ බලනවා දන්න පුළුවන් දන්න කරන්න පුළුවන් හැම පැත්තෙම හුස්ම ගැන විමසලා බලනවා. එතකොට ඉතින් අපි අහලා තියෙන ඒවත් එක්ක නැත්තම් කරලා තියෙන අත්දැකීම් එක පේනවා හුස්ම ඇතුලේ නම් මම කියලා කෙනෙක් හොයාගන්න බෑ. එනවා හුස්මේ මම නෑ කියන එකට යනවා. ඒ නිකන් නෙමෙයි හොයන එතන. එතකොට අපි හිතන ආකාරයට අහු වෙන්නේ එහෙනම් ඉතින් හුස්මෙන් බාහිරව තමයි මම ඉඳලා තියෙන්නේ. එන තැනට. හරි. ඒ කියන්නේ හුස්මේ මම ඇත නැත්නම් හුස්මමයි මම කියන මතේ කැඩෙනවා. ඒක තව විදිහක් තමයි හුස්මේ මම හිටියා නම් දැන් හුස්ම දැනගන්න කොට ඉන්න මම අපි හිතමු දැන් මොකක් හරි වෙන දෙයක් දැනගන්නවා සද්දයක් ඇහෙනවා. එතකොට දැන් හුස්ම ගැන කතාවක් නෙමෙයිනේ දැන් සද්දේ ගැන නෙන්නේ සද්දෙන් දැනගන්න එක. එතකොට අර මම දැන් නැහැනේ. දැන් අලුත් මම කෙනෙක් උපදින්න එපයි. ඒකට අදාළව දැන් රහත් දැන් දැනගත්තු එකට අදාළව මම උපදිනවා. අර හුස්මට අදාළව මම නැති වෙලා. දැන් එහෙම වුණත් මේක ගැලපෙන්නේ නැහැනේ. අන්න එතකොට නුවණක් එනවා හුස්මේ මම කියලා ගත්තොත් වැරදි කියන්නේ. ඊළඟට අනිත් පැත්ත තමයි හුස්මෙන් බාහිරව එහෙනම් මම ඉන්න ඕන කියන තර්කයට ගැලපෙනවා ඒක වෙනවා. ඊළඟට ඒ පැත්තෙන් හිතනවා එහෙනම් හුස්ම කියන එක මම නෙමෙයි. මේ හුස්ම දැනගත්තු මමත් ඉන්නවා. සද්දෙන් මොකක් හරි දැනගත්තු මමත් ඉන්නවා. ඒ සද්ද එහෙනකොට ඔන්න වාහනයක් කාර් එකක්. ඒක කාර් එක කියලා දැනගත්තෙත් මම හුස්ම කියලා දැනගත්තෙත් මම. එතකොට හුස්මටත් අදාළ නැති කාර් එකටත් අදාළ නැති මම කෙනෙක් වෙනම ඉන්නවා කියන පැත්තෙන් අපි ඊළඟට විමසනවා. ඉතින් මේ විමසීමත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකත් ලෝකෙට අයිති කියලා. අපට ඔය ටිකට තමයි කියන්නේ අර අත්තතෝ සමනුපස්සති කියන කතාව තමයි ඔය කියන්නේ. ඒකට ඒකේ එන ආකාර හතරක් තියෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ අත්තනීවා රූපං කියන්නේ ඒ වගේ හතර ආකාරයක හිතන විදිහක් තමයි ඔය විමසීම තුල එන්නේ. එතකොට ඒ විමසීම තුල කියන්නේ ඉතින් අපි ඉන්න මත ටික අපිට එන්න පුළුවන් මත. ඒවයි තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒකට තමයි කියන්නේ ඉතින් වචනයක් දීලා තියෙන්නේ ලක්කාය දෙත්‍ය කියලා. හරි. අතර ආකාරයකට අපිට විස්තර කරන්න පුළුවන් ඔය සක්කාය දිට්ඨිය තියෙන හැටි. අපිට නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒ විග්‍රහ කරලා තියෙන ඒ වචන ටිකෙන් නේ. ඒ හොයන ආකාරය. ඒ හිතන ආකාරය. ඒ දැනගන්න ආකාරය. එහෙම කිව්වහම දැන් තව ටිකක් විමසන්න දෙයක් ලැබෙයි නේද? ප්‍රශ්නයක් ඇති වෙයි. පෙරවන් සරණයි.
දිරුන් සරණ රවි මහත්මයා බොහොම හොඳයි, බොහොම ලස්සනම ගිනාවා ඒ අවශ්‍ය තැනට කාය දික්කියකින් තැනට. දැන් ඔක මම තව පොඩ්ඩක් ඇඩ් කරන්න සමාවෙන්න ඕනේ. අනිත් අපේ දන්ත කමණ්ඩපේ අය මේක මම හිතන්නේ හොඳ පොතක් වෙයි අපිට ඉස්සරහට ගෙනියන්න. දැන් ඔතන රූපය තුළ මම ඉන්නවා කියලා කිව්වහ සෝරි දුෂ්මරල්ල කියන්නේ මම නම් මට දිගටම දැනෙන්න ඕනේ සුස්මරල්ලක් විතරයි. මට මොනවත් මම මේ රවි මහත්මයා කියපේ තව පොඩ්ඩක් විග්‍රහ කරනවා. මට හුස්මරල්ලක් විතරයි දෙකින් වෙලා ඇති මට. එහෙම නැත්තම් මම වෙනම ඉන්නවනම් හුස්මරල්ල වෙනවනම් මට ඕන වෙලාවක කොහෙන් හරි මේසයක් උඩයක් තියෙනවා වගේ හුස්මරල්ල ඕන ලාක මට අවශ්‍ය වෙලාවක් නැත්නේ. එහෙම නැත්තම් මට ඕන ලාක සද්දේ මට ඕන ලාක ඒක කරන්නද මේක එනවනේ තග්ගාන ක්ෂණිකව දැනෙනවනේ. ඒ කියන්නේ මට ඕන වෙලාවක මට පවත් ගන්න පුළුවන් තරගුත් නෙවෙයි කියන එක අවබෝධයක් එනවා. මොනවා කරත් ඔය මොන විග්‍රහ වලට අර අතරාකාර විග්‍රහ වලට රූපං අත්ත සම්ප්‍රවත්තේ රූපං මට මතක නැහැ මේ පාලි පාර ටික ඒ හතරාකාරය කියන එක දැන් මේ තාම මේ කතා කරගෙන ඉන්නේ අර මාළුවට ගොඩගෙන ලස්සන උපමාවක් මාළුවට ගොඩගෙන මේ විස්තර කරනවා. තාමත් මාළුවා ඉන්නේ වතුර කියන තැන අපිට එතන පොඩි අවබෝධයක් එනවා. අපි තාමත් මේ මාර්ගෙත් මිස්ලා නැහැ මේක විග්‍රහ කර ඉන්නවා. ගොඩ ඉඳන් කෙනෙක් මාළුවට මේ ගොඩ ලෝක ගැන විස්තර කරනවා වගේ අන්නේ පරාසය තුළ තමයි තාම ඉන්නේ කියන ටික පොඩි හැඟීමක් එනවා නේද? ඒකත් තමයි මම අනික් අයත් අවස්ථාව දෙනවා. ඒකත් තමයි භෞතික ප්‍රයෝගය.
පෙරුවන් සරණයි මම හිතන්නේ අපි හොඳ තැනකට ආවා. ඉතින් මේ ඉන්දන කරකව ඉන්නසන් අපේ එඩ්වඩ් මහත්තයා
චරණ සරණයි ප්‍රවි මේ මම හිතන්නේ අපි ඒ ඔස්සේම මේ මගේ ප්‍රශ්නෙත් මේව කරන්න දැන් ඔය හැමදේම හොයන්නේ ප්‍රතිපදාවක් නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් හැමදේම මේ තියෙන දුක නැති කරන්නනේ හදා අපි ඔක්කොටම ඕන දුක නැති කරන්නනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දුක නැති කිරීමක් ගැන නෙවෙයි කියන්නේ. දුක පිරිසිදු දැකීමක් ගැනනේ සමුදේනේ නැති කරන්න කිය. ඉතින් ඔනොතෙන්දී අපි කොහොමද මේ දැන් අපිට දැන් ප්‍රවි හොඳට පෙන්වලා දුන්නා මේ පටන් ගන්නව මේක තියෙන හුස්මක් තියෙන ශරීරයක් එහෙම කියලා තමයි මේ වැඩේ පටන් ගන්නේ. එතකොට මේ ඇත්ත කියන එක අපි ගත්තොත් සරලව මේ අපිට එක්කෝ දේවල් තියෙනවා එහෙම නැත්නම් දේවල් නැහැ. ඔය දෙකෙන්නේ අපි එතකොට බුදුජනන් වහන්සේ කෙනෙක් පෙන්නනවා මේ මෙවන්ත කියන. එතකොට ඒ වගේම අපිට තියෙන්නේ ඇත කියනකොට එක සත්‍යක්. එතකොට නැත කියනකොට ඒත් එක සත්‍යයි. එතකොට අපිට තියෙන එක සත්‍යක් වෙච්ච වෙලේ බුදු කෙනෙක් පෙන්නනවා මේ නෑ එක සත්‍යක් නෙවෙයි සත්‍ය හතරක්. ඒක එකට දකිනවා කියන එකක් වගේ. අන්න ඒ ඔස්සේ පොඩ්ඩක් කතා කරගෙන ගියොත් ડોક્ટર රවි මේ දැන් අපි හැම වෙලේම කතා කරනවා මේක මේ ඥානයක් වෙනකන් අපි අසරණයි. මේ ඥානය එන්න ඕන. දැන් අපිට මේ ඥානය එන්න දැන් කාටවත් එහෙම කියන්න බෑනේ මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙන්න මේ පැත්තට හිතන්න. දැන් ඔය වැරද්දමයි දකින්නේ. අපි දකින්නෙම වැරද්දක් කියන එකත් වගේ දෙයක් කොත් අපි කතා කරනවා. අපිට කවදාවත් හරි දේ හම්බ වෙන්නේ නැහැ වැරද්දමයි දකින්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය සක්කාය දිට්ඨිය විදිහට දකින්න එකම තමයි සක්කාය දිට්ඨි නිරෝධය වෙන්නේ කියලා. ඒ වගේ මේ අපි අහලා තියෙනනේ මහා මාළුක්‍ය පුත්‍රයෝ. එතකොට අන්නේ මේ පැත්තක අපි දැන් යෝනිසෝ මනසිකාර්ය කියන්නේ අයෝනිසෝමනසිකාරය විදිහට දකින්න එක. අනේ ඒ පැත්තට පොඩ්ඩක් හිතුවොත් හොඳ නැද්ද? ඒ පැත්තෙන් අපිට දැන් මේ හැමදේම වහන්නේ මේ කරන්න ඕන දෙයක්. මේ කරන්නේ කොහොමද? කරන්න මම එතකොට කියනවා මේ කරන්න කියනකොටම ගත්ත ගමන්ම වැඩේ වැල්දෙනවා. ආයි චේතනා කරත් චේතනා නොකරත් ඉතින් මිනිස්සු ඇත්තටම මේ අපි හැමෝම හිර වෙනවනේ දැනකට ගිහිල්ලා. දැන් මේකේ අපි දකිනවා මේ රහතන් වහන්සේලා ඒ කියන්නේ සෝවන් වෙන්නත් ගොඩක් පරිශ්‍රම දරලා තියෙනවා. ඉතින් දැන් කරන්න පටන් ගන්නකොටම මේ වැඩේ වැරදිනා. චේතනා සූත්‍රේ නචේතනාකරණීය සූත්‍රේ චේතනාකරණීය සූත්‍රෙන් කියනවා නෑ ඔවා කරන්න ගියොත් ඔවා කරන්න පටන් ගත්තොත් එතනම පටන් ගන්න දෙනම වැරදි කියනවා. හැබැයි අපි දකිනවා මේ රුක්ක මූලගත ඕවා ශුන්‍යාකාරගත ඕවා මේ සෑහෙන දේවල් එයාලා කරලා තමයි මේ අවබෝධ කරගන්නේ නිවන් දකින්නේ. මේ ඔනෝය ඔගේ ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ මේ පැත්ත පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතනවා ડોક્ટર රවි තෙරුවන් සර්.
තෙරුවන් සරණයි. එතන මම හිතනවා හොඳ ප්‍රශ්න. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්න තමයි අපි ඉදිරිපත් කර කර සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මෙතන මේ අර ඔබතුමා අහනකොටම පොඩ්ඩක් ආයේ නුවණින් විමසන්න ඕන තැනක් තියෙනවා. ඒ කියන්නේ අර පටන් ගන්නකොටම කිව්වනේ හැම දිනාටම ඕන මේ මොකද්ද දුක හටගන්න හැටි ප්‍රහාණය කරන්න කියලා නේද? දුකෙන් මිදෙන්න තමයි ඕන. නෑ. ඔන්න ඕක දැනගත්තේ කොහොමද කියලත් අපි අනිත් පැත්තට ප්‍රශ්න කළොත් හොඳයි. දැන් දුක අද දුක අයින් කරන්න නෙමෙයි දුක හටගන්න හැටි ප්‍රහාණය කරන්න නේද එඩ්වඩ් මහත්තයා?
බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛෙන් දුක්ඛං පරිඤ්ඤයං සමුදයං පහනං නිරෝධං සච්චි කාතබ්බා. ඊට පස්සේ මාර්ගය ප්‍රගුණ කරන්න වගේ නේ භාවිතා කරන්න කියලා. ඒ වගේ නේද කියන්නේ?
අන්න හරි. දැන් එතෙන්දී ඔන්න ඔතනම බලන්නකෝ. දැන් ඔන්න ඒ පාලි වචන ටික ඇහෙනවා නේද? ඒකට දැන් අර මම උඩින් දැන් මම අතු කරන්න හදපු එකක් තමයි ඇහෙන දේට අනුව විමසන. දැන් අපිට වෙන්නේ එකනේ හැමෝගෙම මගෙත් හැටි එහෙම තමයි. එන දෙයට විමසන්න ගිහිල්ලා අපේ අර්ථයට අනුව අපි විමසන්න යනවා. දැන් ඒක අපි ඒක ආයේ ආයේ මේක ගැන හිතන්න කියන්නේ අපි අහන දේ ගැනත් ආයේ ආයේ අහනවා. දැන් ඔබට මම ඒක කිව්වහම එතකොට දුක දුක්ඛං පරිඤ්ඤයන්නේ දුක මොකක්ද ඒකේ නිකන් සාමාන්‍ය අදහස ගත්තොත් දුක පිරිසිඳ දකින්න කිව්වත් හරිනේ නේද? දුක පිරිසිඳ දකින්න කියනවා. ප්‍රහාණය කරන්න නෙවෙයි. එතකොට ඔන්න ඔතනම අපිට තේරුමක් ගන්න පුළුවන්. දුක කියන එක පිරිසිඳ දකින්න කියලා කියලා තියනවා නේද? දුක කියන එක තියෙන්නේ පිරිසිඳ දකින්න. හරි. ප්‍රහාණය කරන්න නෙවෙයි. එතනින් ගත්තොත් අපේ අදහස දානවා දැන් පිරිසිඳ දකින්නයි තියෙන්නේ ප්‍රහාණය කරන්න නෙවෙයි. එක සමුදය තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට ඔන්න ඔතනින් තමයි අර කියන්නේ දැන් හැම දෙනාටම ඕන ඉතින් දුක මේ දුක ගැන නෙමෙයි කිව්වේ දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න. අපි ආයෙ අහලා තියෙනවා තණ්හාව කියලා නේද දුක්ඛ සමුදය. ඒකට තණ්හාව ප්‍රහාණය කරන එක තමයි කරගන්න ඕන දේ කරන්න ඕන දේ. දැන් ඕක දැන් ඔහොම කියනකොට දැන් අපිට හිතනවා අපි හරි කියලා. ඒකට එතන ආයෙ විමසන්න ඕන දැන් මේ ඇහෙන දේට අනුව හිතුවද ඇහෙන විදිහට හිතුවද අපේ අදහස දාගෙන හිතුවද කියන පැත්තෙන් මම මේ අරකට උත්තරේ නෙමෙයි මේ දෙන්නේ. අපි ඕන දහම කරුණක් විමසනකොට ඒක හැම දෙනාටම ප්‍රයෝජන වෙයි කියලා. එතකොට ඇහෙන දේට අනුව විමසන්න කියන එකේ අනිත් පැත්ත තමයි අපේ අදහස දාන්න නැතුව විමසන්න වෙනවා. ඒක මේක කරන්නේ කොහොමද කියන එක හිතාගන්නවත් බැහැ. ඒ කියන්නේ අපේ අදහසක් දාන්න නේද මොකක් විමසන්නද කියලා අනිත් පැත්තට ප්‍රශ්නේ එනවා. හැබැයි එහෙම වෙනකන් මේකට අනුගත වෙන්නේ නැහැ. ඒකත් ඒ බුද්ධ දේශනාව තුළ තමයි අපිට තියෙන ගැටලුව. එතකොට දැන් මට මේ ඔබතුමා උපෞද්ගලිකව නෙමෙයි මේ හොයන විදිහ මොකද ගොඩාක් අය හොයන්නේ ওই විදිහට හින්දා ඒකටයි මම කතා කරන්නේ. දැන් ඔතනම අපිට අමතක වුණා නේද? ප්‍රහාණය කරන්න කියන එකට මුල් තැන දුන්නා මිසක් අර මුල එක අමතක කරා. පරිඤ්ඤයන් කියන්නේ. පිරිසිඳ දකින්න. අපිට ඕන කරන්න ඕන වැඩේ විතරයි. ප්‍රහාණය කරන්නේ අන්න අපිට වැඩක් තියෙනවා. මේක තමයි කරන්න ඕන. ඔතෙන්ට තමයි අපේ හිත යන්නේ. අපිට අර අනිත් එක වැඩක් නැහැ. පිරිසිඳ දකින එක කරන වැඩක් නෙමෙයි. කරන්න කියලා නැහැනේ. කරන්න ඕන දේ විතරයි අපිට ඕන. එතකොට අර දෙවෙනි ඥානේ පස්සේ තමයි අපි පන්න. පළවෙනි එක එහෙමම දැන් ඒක දන්නවා. ඒක හොයන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම කියනවා නෙමෙයි. ඒ වුණාට නිකන් අපිට සාධාරණව හිතලා බැලුවත් බලන්න අපිට ඕන. මට දුක ගැන මට වැඩක් නැහැ. මේ කරන්න ඕන එක කියා දෙන්නකො. දැන් ඉතින් මොකද්ද කරන්නේ? ඔය කොච්චර කතා කළත් මට ඕව නෙමෙයි ඕන. මං කරන්න ඕන මොකක්ද? ඒ ප්‍රහාණය සමුදේ ප්‍රහාණය කරන හැටි මට කියා දෙන්නකො. එච්චරනේ බුදුහාඳුර කරන්න කියලා තියෙනවා. අනිත් ඒවා නිකන් ඉබේ වෙන දේවල් නේ. වගේ ඔන්න ඔය වගේ ගතියක් කියනා නේද අපි හොයනකොට ප්‍රශ්න කරනකොට. එතුමාට වැටහෙනවද මම මේ කියන්න හදන්නේ?
ඔව් ડોක්ටර් රවි අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපිට ඕන මේ ෂෝට් ඇන්ඩ් ස්වීට් නේ. ඒ කියන්නේ මේ ෆාස්ට් ෆුඩ් නේ. වී ඩෝන්ට් වොන්ට් මේ අපි කවුරුවත් ඕනේ මේ දුක පිළිසින් දෙක දෙක ඉන්න. ඒ වගේම මේ Nirodha දෙක දෙක ඉන්න හෝ මාර්ගයක් වඩන්න අපිට ඕන මේ ටක් ගාලා මේක ඉවර කරගන්න.
ඔව්. මට ඔය විස්තර වැඩි විස්තර ඕනේ නැහැ කරන්න ඕන දේ කියන්න කැතියි. නේද?
එහෙම නේ ඉතින් ඕන කෙනෙක් සාමාන්‍ය ෆාස්ට් ෆුඩ් නේ.
ඕන කෙනෙක් තමයි ඒක ඕන කෙනෙක් කියන්නේ. ඉතින් අපි හැමෝම පෘථග් ජන ස්වභාවය ඕක තමයි. ඒක තමයි මම මුලින්ම කිව්වේ. අපි හොයන ආකාරය ඕක. එතකොට ඔන්න ඔය හොයන ආකාරය වෙනස් වෙන විදිහක් තමයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඒකත් ඔළුවේ තියාගන්න ඕන. අපි ධර්ම විමසද්දි. එතකොට දැන් මොකද්ද එතකොට මේ අපිට අහුන වෙන මේ වැරදිච්ච පැත්ත කියන එක. දැන් ඔතනම බැලුවොත් ටිකක් අර මුලක ඇල්ල අපි යමතක කරන්නේ දුක පිරසින්ද දකින්න කියන එක. පරිඤ්ඤයයන් කියන එක. එතකොට එහෙනම් ඉතින් බුදුහාමුදුරන්ට ඔය දෙවෙනි සත්‍ය විතරක් කියන්න තිබුණනේ. ඇයි අනෙක් තුන කියන්නේ? දැන් ඔන්න ඔගේ ප්‍රශ්න එන්න ඕන. බුදුහාමුදුරෝ චතුරාර්ය සත්‍යයක් කිව්වා මිසක් එක ආර්ය සත්‍යයක් විතරක් කිව්වේ නෑ. අපි කරන්න ඕනේ ඒක නයි. ඒක විතරක් කියන්න පුළුවන්. ඇයි? එතකොට අර කියන දෙයට අනුව අර ඒ කියන්නේ අපිට ප්‍රශ්න එන්න ඕන. නැත්තම් කවුරු හරි ඒක මතු කරලා හරි දැන්නා. දැන් මේ පිරිසිඳ දැකීම නැත්තම් සමුදය ප්‍රහාණය කියන එක යෙදෙන්න බෑ. අපි කොච්චර හොයන්න හැදුවත් සමුදය ප්‍රහාණය කරන හැටි මේ කරන්න ඕන. ඒක විතරක් හොයන්න ගියාට ඒක හම්බ වෙන්නේ නෑ. ඔන්නෝමද එයක් තියෙනවා. මොකද ඒක හොයනවා කියන්නේ අපි අනිත් තුනට අපේ අදහස දාගෙන ඉවරයි. අපිට පෙනුන්නේ නැතුවට. දුක කියන්නේ මේකයි කියලා නිකන් මපද්දෝ එකක් මේ අපි දන්නවා. ඒකනේ අපිට හොයන්න ඕනේ නැත්තේ. දුක ගැන හොයන්න ඕනේ අපිට ඕන සමුදේ ප්‍රහාණය කරන හැටි විතරයි. ඇයි ඇයි ඒ தත්ත්වෙට අපි මේ හොයන විමසන ගතියදී ඇයි එතෙන්ට ගිහින් තියෙන්නේ? එතනම දැන් අර මං කියුවේ ඇහෙන දේට අනුව නෙවෙයි නේද හිතන්නේ. අපිට ඕන විදිහටයි අපි හිතන්නේ. කියන ගතියක් එතන යෙදිලා කියන එක පොඩ්ඩක් පේනවා. මුල පිරිසිඳ දකින්න කියන එක දැන් අපි අමතක කරලා. පරිඥයන් කියන්නේ. ඇයි අපි අමතක කරන්නේ? ඒක හැංගිලා තියෙනා ඒක අපි දන්නවා. එතන අපිට හොයන්න දෙයක් නැහැ. අපි නොදන්න දෙයනේ අපි හොයන්නේ. කරගන්න බැරි දෙයනේ. ඉතින් කරගන්න බැරි දෙය තමයි සමුදේ ප්‍රහාණය කරන්නේ. අපි එතෙන්ට තමයි ફોકસ කරන්නේ. අර මුල අමතක වෙනවා. එතකොට පේනව නේද දැන් අර මොකද්ද මග ඇරිලා. දුක කියන එක ගැන ඒ හේවිමසීම අදාළ නැහැ දැන්. ඒ කියන්නේ එතනම තියනා නේද දැන් බුදුහාමුදුරුවෝ කියපු එක කරුණක් අමතක කරලා අපි දෙවෙනි කරුණට එකපාරට පැනලා. එතකොට මේක කියන්නේ අර පොඩ්ඩක් සුද්ධ කරගන්න. කියන්නේ විදිහේ මේක හරිම කියන එක නෙමෙයි. දැන් මේ හිතන්න තනක් කියන්නේ. හරි. මොකද ඕකට උපමා දීලා තියනවා ගොඩක්. අර මේ මොකද එක උපමාවක් තමයි අර ඉනිමගක් බඳින එක. යන්නේ කොහාටද දන්නේ හැබැයි ඉනිමග බඳිනවා. නැත්ත අර ජනපද කල්යාණී හොයාගෙන යන්නේ. ජනපද කල්යාණී මොන වගේද දන්නේ නැහැ. බයි හොයනවා. ඔන්න ඔය වගේ තව උපමා කීපයක් තියෙනවා මට මේ මතක් වෙන්නේ මේ දෙක. දැන් ඒ වගේ පැත්තකට නේද ඔය විමසන විදිය. මම මේ විමසන විදිය මේවට උත්තර දෙනවා නෙමෙයි නะ. අපේ තියෙන අපිට තව මේ අදා ගන්න පුළුවන් තැන්. දැන් එතනින් මම කැමතියි අපි ඉස්සෙල්ලා සුමිත් මහත්තයා මතු කරපු එකත් එක්ක හුස්ම ගැන නැත්නම් කය ගැන කියනකොට ඔන්න ඕකටත් සම්බන්ධ කරලා දැන් දුක කියන එක පිරිසිඳ දැකීමක් වෙන්න ඕන පරිඥානිය. ඊළඟට එඩ්වඩ් මහත්තයා කියවා වගේ සමුදේ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් වෙන්නත් ඕන. අපිට ඉතුරු දෙකටත් එන්න වෙනවා අපි මේ. පටන් ගැනීමේදී අන්න ඔතන නිකන් අපිට ගැළපෙන විදිහටවත් දැන් දුක කියන එක මොකද්ද? මොකද ඒක ගැන අවබෝධයක් නැත්නම් ප්‍රහාණය කිරීම අර කිව්ව උපමා වගේ. ඒකට තේරෙනවනේ. ඒක වෙන වැඩක්ද කියලා. නේද? කාට හරි කියන්න පුළුවන් ද ඔන්න ඔය සම්බන්ධව දැන් දුක අපි දුකක් ප්‍රහාණය කරන්න නැත්නම් ඒ සමුදය ප්‍රහාණය කරන්න යනවනම් මේ මතු කරන දෙයක් තමයි ඒ ප්‍රහාණය කරන්නේ මොකද්ද කියන එක ගැන අදහසක් තියෙන්න ඕන. අදහසක් නැතුව ඔහේ ගියාට හරියන්නේ නැහැ. එතකොට මොකද්ද මේ දුක පිරිසිඳ දකින්නවා කියන්නේ? ඔය අපි කරන්න හදන කරුණවල ඒක තියනවාද? පරිඥයන් යම් පැත්ත. මොකද්ද මේ ප්‍රහාණය කරන්න හදන්නේ? දුක කියන්නේ මොකද්ද? ඒක ගැන කාට හරි මොනව හරි අදහසක් දෙන්න පුළුවන්. ඔව් හුස්මේ හරි
පරිඔව් ඒකවන් සර්නේ. රවි මාත්මයා මම දැන් ඇත්තරම දැන් දුක පිරිසිඳ දකින්නේ දැන් අපි නිරත වෙන්න හදන්නේ පිරිසිඳ දැකීමක් මේ කරන්න හදන්නේ. දැන් බුදුහාමුදුරුව මේ ලෝකේ දුක කියලා තියෙන්නේ මේ ලෝකය නිර්මාණය වීම, ලෝකයක් ඇතිවීම, කියන්නේ ලෝකයක් තුළ ජීවත් වීම තමයි දුක කියන්නේ. ලෝකේ තමයි දුක කියන්නේ කියලා අපි අදහසක් ගන්න. ඒතර ලෝකේ දුක කියනවා නම් මේ පැවැත්මක් මොනවා හරි දෙයක් අපි පැවැත්මක ඉන්නවා කියන එක. ඒ මොනවා හරි අපි පැවැත්මක් ප්‍රකට වීමක් කියලා නම් එතනම තමයි ලෝකේ. ඉතින් ලෝකේ දුක නම් ඒතර පැවැත්මක් ගැන හොයනවා. ඒතර පැවැත්මක් අපි එක්තරා විදිහකට ගන්නවා. හොස්පරල්ලක් පැවැත්වෙනවා කියලා අපි ගන්න. අපිට දැන් ප්‍රකට වෙන්නේ අපේ ලෝකයේදී ගෝචර වෙන්නේ හොස්පරල්ලක් පැවැත්වෙනවා කියලා. ඒක කාරණයක් ගත්තොත්. ඒතකොට මේ පැවැත්මීම ගැන, ඒ කියන්නේ දුක ගැන දැන් හොයනවා. ලෝකය ගැන හොයනවා. පැවැත්මක් ගැන හොයනවා. අන්න එතෙන්දී අන්න ඒ විදිහට මේ මේ මේකට අපි අප්‍රෝච් වුණොත් ඒකම නේද?
ඒක මම අහුවොත් දැන් ලෝකය දැන් හුස්මරල්ල කියන්නේ ලෝකය නේද? එකට වුණාද? ඔව්. එතකොට ඇයි ඒක දුකයි කිව්වේ?
ප්‍රශ්නයක්
ඔන්නව තමන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. දැන් තමන් කරන්නේ නැත්නම් තව කෙනෙක් ඕනේ ওই ප්‍රශ්න ටික අහන්න.
ඔබතුමා
ඉවරයි කරනකොටනේ.
එහෙමයි. දැන් මම ගත්තේ රවි මහත්මයා මේ ලෝකයක් නිර්මාණය වීම, ලෝකයක් හම්බවීමම දුකයි කියන එක තමයි බුදුහාමුදුරුව පෙන්වලා දීලා තියෙන්නේ කියන තැනින් ගත්තේ.
අන්න හරි. බුදුහාමුදුරුව පෙන්වලා දීලා තියෙනවා. ඒ හින්දා තමයි අපි ලෝකේ දුකයි කියන්නේ.
සකස්.
දැන් හුස්මරල්ල දුකයි කියන්නේ බුදුහාමුදුරුව එහෙම කියලා තියෙනවා. ඒ හින්දා නේද?
ඔව් විතරක් වැරද්දක් පේනවා.
නෑ වැරද්දට වඩා අපි ඉන්න තත්ත්වය ගැන අපි විමසනවා. ඇයි අපි මේකට දුකයි කියන්නේ? අපි අහලා තියෙනවා එහෙම කියලා තියෙනවා. ඒ හින්දා නේද?
ඔව් අත වශයෙන්ම වංගම කියනවා මට
ඔන්න ඔය අවංක බව ආවොත් විතරයි සත්‍ය හොයන පැත්තට
එන්නේ. එහෙනම් ඒ කියන්නේ මට දුකක් කියලා මට ඒක නිර්වචනය කරන්න බෑ. ඒ වගේ කිපදීනම ඉලරන්දර බුදුහාමුදුරුවන්ගේ ඒකේ වචනය ප්‍රකාශයේ සත්‍යයක් විදිහට බොහොම ශ්‍රද්ධාවෙන් පිළිගන්න තියෙනවා.
ආ නොවේ ඉන්නේ වචන. ඒක තමයි සද්දා. නැත්තම් අපි කැමති විදිහ, අපි හිතන විදිහට ගැළපීලා. ආ තමයි සද්දා රුචි අනුස්සව ආකාර පරිපක්ක දික්ති නිඥානක්කන්ති කියන්නේ. තේරෙනවා. දැන් මෙහෙමයි ඕක දැනගන්න එක තමයි අපිට උදව් වෙන්නේ. අපිට ඕක පේන්නේ නැහැ.
එහෙමයි. හොඳයි ඔබතුමා ගෙනියන්නේ හගච්චාවනේ. තිරුවන් සරණයි.
ඔව් නෑ ඔහොම විමසන්න ඕනේ. එතකොට තමයි අපි මේ බලන කෝණයේ මොනව හරි අඩුවක් තියනවා නම් අපිටම හදාගන්න පුළුවන්. ඒ මොකද්ද අපේ තව කවුද මොකද්ද කියන්න හැදුවා වගේ ඇහුණා. ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්.
ඩොක්ටර් රවි මට හිතනවා මේ දැන් තෙරුවන් සරණයි ඩොක්ටර් රවි. මට හිතනවා දැන් අර මේක හුස්මරැල්ලක් කියලා මේක අපිට සංස්කරණයක් වෙලා තියෙනවා. අන්නේ සංස්කරණේ වරද දැක්කොත් තමයි අපිට අර මේ තියෙන එකක් නෙවෙයි සංස්කරණය වෙලා පෙනීමක් තියෙනවා. මේ අපිට ඒකෙන් තමයි මේ සංස්කරණේ වරද කොතනද කියලා සංස්කරණේ වරදක් බව තේරුම් ගැනීම තේරුම් ගන්න උත්සාහ ගැනීම තමයි මම හිතනවා මේ අපි කල යුත්තේ කියලා. තෙරුවන් සරණයි.
හරියට හරි.
කල යුත්තේ මට හිතුනේ මේ සර් මේ සකස් වීම දුකක් කියන එක.
කළ යුත්තේ මේක කියන එකට නේද ඔබතුමා උත්තරය දුන්නේ?
එහෙමයි. ඒ කියන්නේ මේ සංස්කරණය තමයි මෙතන වරද. එතකොට මේ වරද
අන්නේ කරනවා. ඔව්. දැන් ඔතනින් පොඩ්ඩක් නවත්තලා ආයේ ආපහු හිතන්න. ඇයි සංස්කරණය වරද කියලා කිව්වේ?
එතකොට අර මේ යථාර්ථය යථාර්ථයෙන් අපිව බැහැරට අරගෙන යනවා වගේ එක.
ඔව්. ඒ කියන්නේ යථාර්ථය කියන එක දන්නවා නේද? මෙහෙම සකස් වෙන එක තමයි වරද.
මේ සයි ඔ දැන් අපිට අර තියෙන එක නැතුව වෙන එකක් පෙන්නව සංස්කරණයක් වෙනවා. එතකොට මේක බුදුහාඳුරන
එක නැතුව සංස්කරණයක් වෙනවා.
සංස්කරණයක් වෙනවා. සංස්කරණයක් වෙන වෙන බව
දැන් තියෙන එක නැතුව කියන එක දන්නවා නේද? සංස්කරණයක් වෙනවක තමයි වැරද්ද.
සංස්කරණයක් වෙනවා. ඒ සංස්කරණය වැරදි කියලා අන්නේ එතන තමයි අපිට මේ අපි වරද්ද ගන්න කියන්නේ.
වරද්ද ගන්න. ඒක වරද්ද ගන්න එක හරියටම දන්නවා. මං අහන්නේ ඒක දැනගත්තේ කොහොමද කියලා මං අහනවා.
දැන් මෙහෙමනේ අපි හුස්ම රැල්ල අරගත්තොත් මේක හුස්ම රැල්ලක් කියලා කියන්න කිසිම සාධකයක් නැහැ. එතකොට දැනීමක් විතරයි තියෙන්නේ. එතකොට මේ හුස්ම රැල්ලක් කියලා අපි ගත්තේ මේ අපි හිතින් හිතලා විතක්ක ਵਿਚාර කළා තමයි ගත්තේ. එතකොට මේ විතක්ක ਵਿਚාර කළා ගත්ත එක ප්‍රඥාවෙන් ගත්ත එකක් නෙමෙයි. අන්න එතනට ફોકસ කරන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ පෙරවන් සර්ණායි.
එතනම කිව්වා දැන් හුස්ම කියලා ගත්තේ විතක්ක ਵਿਚාර කරලා දැනීමක් තමයි අත්දකලා තියෙන්නේ.
එහෙමයි එහෙමයි.
ඒකට හුස්ම රැල්ල කියලා සකස් වෙන එකේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ලක් තියෙන්න බෑ.
එහෙමයි.
මෝඩකමට තමයි මේ එක විතක්ක ਵਿਚාරයක් විත හිතලා තමයි ඒක කියන්නේ. නේද?
එහෙමයි එහෙමයි. අර සතිපට්ඨානේ අන්තිමට කියනවනේ අත්ති කායෝති 50 සති පත්‍යපත්තතා හෝති කියලා. අර මේක කයක් කියලා ගන්නේ සිහිය නෝන දියුණු කරගන්න කියලා අර යටම හැම සූත්‍රයකම පෙන්නවානේ. එතකොට ඒකෙන්ම පේනවා මේක මේ මේ
මකත් ඒ තේම කාය කියන අත්තිකායතේ 50 සති පත්‍යපත්තතා හෝති කියන එකට උතුමා කියේ මොකද්ද?
මම ඒක තේරුම් අරගෙන තියෙන්නේ මේ මේ ඒක ඇතයි කියලා ගන්නවා. දැන් හුස්ම රැල්ලක් ඇතයි කියලා ගන්නේ මේ ගන්නවා මේ මොකටද? සිහිය නොවන දියුණු කරගන්න. එතකොට එහෙම කියනකොට ඇතයි කියලා ගන්නේ
ඇතයි කියලා ගන්නවා සිහිය නොවන දියුණු කරගන්න. මේ ඔබතුමා කියන එක මම අනිත් පැත්තට කියන්නේ.
එහෙමයි එහෙමයි. මං එහෙමයි තේරුම් අරන් තියෙන්නේ.
හුස්ම එතකොට එහෙම ගන්නේ නෑ. ඊළඟ එකට යන්න කලින් මේ කියන එක ආයේ බලන්න. හුස්ම ඇතයි කියලා ගන්නේ සිහිය නුවණ දියුණු කරගන්න.
එහෙමයි එහෙමයි. ඒ කියන්නේ තියෙන එකක් නෙමෙයි තියනවා කියලා ගන්නේ මේ සිහිය නුවණ දියුණු කරගන්න.
තියෙන එකක් නෙවෙයි ඒ වුණාට අපි තියනවා කියලා ගන්නවා සිහිය නුවණ දියුණු කරගන්න.
දියුණු කරගන්න.
අපව හිතන්න. තියෙන එක නෙවෙයි තියනවා කියලා ගන්නවා සිහිය නුවණ දිනු කරගන්න.
එහෙමයි ඩොක්ටර් අවි මං හිතනවා මේ මං වැරදි වෙන්නේ නැති මං ඒ උනට තේරුම් අරගෙන තියෙන්නේ.
ඔව් ඒ ඒ කියන එක කියනකොටම ඔබට තව පැත්තකින් පේනවා ඇති. පේනවද? දැන් ඒ කියපු එක දැන් අපිට වෙන්නේ අපි කතා කරගෙන යනවා අරගෙන කියන එකේ ඉන්න assumption එක අපිට පේන්නේ නැහැ ඊළඟ එකට දුවන්න හදනවා. හුස්ම කියලා දෙයක් නැහැ තියනවා කියලා ඔය ගත්තු එක නැත්තම් සකස් කරපු එක තමයි වැරද්ද. කියන තැනින් මේ පටන් ගන්න.
එහෙම.
ඉතින් ඔය ටික ඇති මේ දහම දකින්න ගෙනහට දැන් එහාට යන්න ඕනේ නැහැ. එහාට යන්නේ ඔය ටිකේ දැන් අපේ අදහස දාගෙන ඉතුරු ටික කියන්න හදනවා. ඒ
එහෙමයි.
හුස්ම කියලා දෙන්න
නැහැ. එතන එතනින් එහාට යන්න මේ මේ
එහාට යන්න කලින් ඔතන ඔතන හොයන්න කියලා මං කියන්නේ. ඔය කියපු එක හරියද? ඔය කියපු එක අපි ඇහුණ දහමට අනුව විමසුවද අපේ අදහසක් දැම්මද? නැත්තම් කොහෙන්ද
ඇහුණු
පළවෙනි එකම හිතන්නකෝ. දැන් හුස්ම කියලා දෙයක් නැහැ කියන එක කොහොමද දැනගත්තේ?
මොකද අර දැනීමක් විතරයි තියෙන්නේ. මේ හුස්මක් තියනවා කියලා, මේක හුස්ම රැල්ලක් කියලා අපි විතක්ක විචාර කරලා ගත්ත බව ඒක ඒක පැහැදිලි, ඒක තේරෙනවා. එතකොට මේ විතක්ක විචාර වලින් දකින්න එකක් ඇත්තයි කියලා ගන්න එක මං හිතන්නේ ප්‍රඥා ගෝචර නෑ කියලා මට හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනය අනුව. එතකොට එහෙමනම් ඒ අන්න එතන පොඩි
එහෙමනම් අපි අර කියපු ටික පිළි අරන් ඉවරනේ දැන් නේද?
එහෙමයි.
එතන විමසන්න ඕන මං කියන්නේ. ඒ අපි පටන් ගන්න තැනම වැරද්දක් තිබුණොත් එහෙමනම් කියලා කියන ඔක්කොම අර කමතනෙ ගොඩ
නැගෙන්නේ.
එතකොට එහෙමනම් කියන එක දැන් අපි නිගමනේ දීලා ඉවරයි. මං කියන්නේ ওই නිගමනේ දෙන්න කලින් ඒ කියපු එක ගැන තව ටිකක් හිතන්න. හුස්ම කියලා දෙයක් නැහැ, දැනීමක් විතරයි තියෙන්නේ. ඉතුරු ටික හිතලා මේ හිතෙන් හදපු දෙයක් හුස්ම කියන එක. මම මේක හරිද වැරදිද කියන එක නෙවෙයි ඔය කියන කරුණ. ඒ පැත්තෙන් හිතන්න එපා. අපි විමසන ගතිය කියන එක මතු කරන්නයි මේ හැමතිස්සෙම. ඔයා ඉන්න මතේ කියන එක නෙමෙයි. දැන් මේ කියන එකේ අපි හිතන විදිහ බුදුහාමුදුරුවෝ කියපු විදිහටද හිතන්නේ කියන තැන විතරයි මම මතු කරන්නේ. නැත්තම් අපේ අදහසක් දාලා හිතනවද, ඇහුණ දෙයට අනුව හිතනවද? අන්න ඔය දෙක විතරයි මම මේ මතු කරන්නේ. ඒ පොයින්ට් එකේ අඩුවක් තියනවා නේද? ඒකට අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා විමසන්. ඒක මතු
කරගන්න. ඔව් එහෙම හිතනකොට මේ එතන සමුදයක් තියෙනවා. ඒ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන මේ සමුදය එහෙම හිතන විදිය ප්‍රහාණය කරන්න කියලා. ඒ කියන්නේ මේ උස්මරැල්ල
ඒ හිතන විදිය ප්‍රහාණය කරන්න කියලා තමයි බුදුහාමුදුරෝ කියලා තියෙන්නේ.
එහෙමයි.
අර රෙඩ්ඩට් මහත්තයා කිව්වා වගේ ඔන්න ප්‍රහාණය කරන විදිහක් දැන් අහුවෙලා නේ. විදිහ වැරදි, හිතන විදිහ ප්‍රහාණය කරන්න.
එහෙම
අපිට ප්‍රහාණය හම්බ වෙලා කරන්න දෙයකුත් හම්බ වෙලා.
එහෙමයි.
කරන්න දෙයකුත් තියනවා. දැන් මම දන්නවා මොකද්ද කරන්න ඕන කියලා.
එහෙමයි.
දැන් ඔතන සාධාරණව හිතන්න ඕන පැත්තකට ගිහිල්ලා. දැන් මේ මට අර්ථයක් හම්බ වුණාද නැද්ද? මට කරන්න දෙයක් හම්බ වුණාද නැද්ද? ඔය නිකන් කතා කරන අය මයික් එක මියුට් කරගන්න. යෝනා මහත්මිය හොඳයි. අපිට අමතක වෙනවා මේ මයික් මියුට් කරලා කතා කරලේ නැත්නම් කතා කරන ඒවා ඇහෙනවා අනිත් අයට. හොඳයි. දැන් මම මේ විමසන්න තැන් මතු කරනවා විතරයි යාල් මහත්තයා.
එහෙමයි එහෙමයි.
ඔබතුමාට එතන මේ මොකක් හරි වැටහුණාද මම මේ මතු කරන්න හදන පැත්ත? මොකද්ද අඩුවක් තියනවා කියලා? තාම නැද්ද?
තාම නෑ. පොඩ්ඩක් තව චුට්ටක් උදව් කරන්න පුළුවන් නම්.
මහත්තයටත් එක්ක දැන් හුස්ම කියලා දෙයක් තියෙනවා. දැන් ලාල් මහත්තයා දැන් හුස්ම දිහා බලා ඉන්න අපි මේවා කතා කරලා තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ කියන්නේ මමත් කියලා තියෙනවා. හැබැයි ඒවයි තියෙන වෙන පැත්තක් මතු කරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට දැන් හුස්ම දිහා හොඳට බලනකොට අපිට පේනවා දැන් හුස්ම කියලා දැනගත්තේ කොහොමද? දැන් මං කිව්වේ ශරීරය ගැනත් බලන්න කියලා. ශරීරයේ දැමන්න මේ ඉරියව්වේ තියනවා කියලා අපි දන්නවනේ. මං කිව්වා ඔක හොඳට බලන්න. කොහොමද ඔක දැනගත්තේ මේ මොහොතේ අත්දකින්නවද ඔක? හරි. දැන් තමන් ඉන්නේ මොන ඉරියව්වේද හුවත් අක්ගාලා කියනවා. මං වාඩියලා ඉන්නේ මගේ අතපය තියෙන්නේ මෙහෙමයි මේ හැඩේ ඔක්කොම ටික කියනවනේ විස්තර කරනවනේ. මං ඔක අනිත් පැත්තට කියනවා කොහොමද ඔක දැනගත්තේ කියලා බලන්න. මේ මොහොතේ අත්දකින ශරීරයේද ඔය කියන්නේ? ඇත්තටම අත්දකින්නේ මොකද්ද මේ මොහොතේ? එතකොට පේනවා ශරීරෙද හුස්මද ඇත්තටම අත්දකින්. අතට බැලුවොත් දැනීම විතරයි නේද?
දැනීම විතරයි. එහෙම
දැනීම් ටිකක් නේ. ශරීරය කියලා කිව්වේ දැනීම් ටිකක් දිහා බලලා. හුස්ම කියලා කිව්වෙ දැනීම් ටිකක්, නාසයේ කොහේ හරි තියෙන දැනීම් ටිකක් දිහා බලලා හුස්ම දැන් ඉහළ යනවා හරි පහළ යනවා හරි මොකක් හරි කිව්වේ. එතකොට හුස්ම කියන එක අද්දැක්කද දැනීම් ටික අද්දැක්කද? නැත්තම් ශරීරය කියන එක අද්දැක්කද දැනීම් ටික අද්දැක්කද? දැනීම් ටිකනේ. එතකොට ඔන්න අපිට හිතනකොට හොඳට පැහැදිලි අර හුස්ම කියන එක හරි ශරීරය කියන එක හරි අද්දැකපු දෙයක් නෙමෙයි හිතලා කියපු දෙයක්. මනසට තමයි ඕක පේන්නේ. උස්ම කියන එක පේන්නේ මනසට. ශරීරය කියන එක පේන්නේ මනසට. මොකද මේ වෙලාවේ තියෙන්නේ පාය ස්පර්ශයක් අත්දැකීමක් විතරයි. ඒ කියන්නේ දැනීම් ටිකක් විතරයි තියෙන්නේ. දැනීම් ටිකේ ශරීරයක් තියනවාද? දැනීම් ටිකේ හුස්මක් තියනවාද? නැහැනේ. නේද?
එහෙමයි.
එතකොට පේනවා මේ හුස්ම කියන එකත් මේ ඉතින් සකස් වුණ දෙයක්, ඒ කියන්නේ මනසට පේනවා හැබැයි නේද?
එහෙම එහෙම. එතකොට දැන් ඇත්තටම තවත් ඉස්සර කරන්න
ඕනවා.
ඔව්. ආ දැන් ડોක්ටර් රවි දැන් අර දැන් දැනීම එන්නේ කයටනේ. එතකොට කයට පහස ඇවිල්ලා කයේ කයේ මේ දැනීම කයේ විඥානය ඔය තුන ඇවිල්ලා තමයි එහෙමනම් මේ දැනීම එන්නේ ඇත්තේ. එතකොට කයකුත් අපි හිතින් හදාගත් එකක් නම් කය කියන එකත් අපේ මනසෙම තියෙන එකක් නම් ඔන්න එතකොට ඒක මේ මොකක් හරි එතකොට කයකුත් මනසින් හිතින් හදාගත් එකක් නම් කොහොමද ස්පර්ශයක් වෙන්න විදිහක් නැහැනේ එතකොට.
ඔව්. ඒක තව ටිකක් හිතනකොට පේනවා දැන් ඔන්න ශරීරය කියලා කිව්ව එක හරි හුස්ම කියලා කියපු එක හරි ඒකනේ දැන් අපිට කය උනේ අර මිත් මහත්තයාගේ කයෙහි අපි අත්දකින කයෙහි දැන් මේ විමර්ශනයක් කරන්නේ ඈ ශරීරය කියලා හම්බුනේ මොකද්ද හුස්ම කියලා හම්බුනේ මොකද්ද එතකොට පේනවා මේ දැනීම් ටික ඊළඟට දැන් ඔය අපේ ලාල් මහත්තයා කියන්නේ දැනීම කියන්නේ මොකද්ද කයයි පහසයි විඥානයේ එකතු වෙලා තමයි දැනීම එන්නව හරි කයයි පොට්ටබ්බේයි කාය විඥානයේ දැනීම දෙන්නේ දැන් අනිත් පැත්තට පෙන්නනවා මේ කය කියන්නේ එළියේ තියෙන දෙයක් නෙවෙයි මනසෙන් හදපු එකක් නේද දැන් දැනීම ගැන හිතන්න ගිහිල්ලා තමයි ශරීරය කියලා එකක් දැනගත්තේ දැනීම ගැන හිතන්න ගිහිල්ලා තමයි හුස්ම කියලා දෙයක් දැනගත්තේ නේද
එහෙමයි.
එතකොට දැන් හිතනකොටනේ ශරීරය හටගatti. හිතනකොටනේ හුස්ම දැනගatti. නේද? එතකොට හිතුවේ දැනුණට පස්සේනේ. දැන් ඔන්න දැනුණට පස්සේ තමයි දැනීම ගැන හිතන්නේ. එතකොට ඒ හිතනකොට තමයි ශරීරයක් කියන එකක් ඉපදුනේ නේද?
එහෙමයි.
ඒ හිතනකොට තමයි ශරීරේ ඉපදිලා තියෙන්නේ. දැනීම කියන එකේ ශරීරේ තියෙන්න බෑනේ දැනීම ගැන හිතනකොට නේ ශරීරේ කියන එකක් දැනගත්තේ නේද
එහෙමයි
දැන් ප්‍රශ්නේ එනවා එතකොට ඒ හිතෙන් හදපු ශරීරේ එළියේ තියෙන්නත් බෑනේ එහෙනම් දැනුනේ මොකටද දැනීම වෙන්න අනිත් අතට ශරීරයක් තියෙන්න ඕන කයක් තිබුණොත් නේ දැනීම එන්නේ කය කොහට හරි දැනිලා තියෙන්නේ. දැන් කය කියන එක හිතේ හැදුණා නම් පරිදිරියොත් හිතේ හැදෙනවා කියන්නේ නිකන් හීන මාත්‍රයක් වගේ නේ නේද? ඇත්ත තත්ත්වයක් නෙමෙයි, භෞතික ස්වභාවයක් නෙමෙයි. ඉතින් එහෙනම් කයක් තිබිලා නැහනේ, කයක් තිබිලා නැත්නම් දැනීම උනේ කොහොමද? එන්න දැන් ප්‍රශ්නේ එනවා. ඒකද අපි දැන් දැනීම එන්න නම් කයක් තියෙන්න ඕන. කය හිතෙන් හදපු එක ගන්න මේ දැනিলা තියෙන්නේ මොකක්කටද? මම ලොකු ප්‍රශ්නයක් නේ. දැනීම උනේ කොහොමද එතකොට? ඉස්සෙල්ලා ඔන්න ඔතන දැන් අපි එන නිගමන ටික බලන්න. එකක් තමයි කය කියන පැත්තේ, නැත්නම් හුස්ම කියන කය. ඒ දෙකම කය. ශරීරය කියන කය, හුස්ම කියන කය. ස්වභාවනේ. ඒ කය. ඒ කය කියන එක දැන් මුලින් පටන් ගන්නකොට අපිට ඔය කය තිබුණා නේද? හුස්ම කියලා දෙකක් තියෙනවා, ශරීරය කියලා දෙකක් තියෙනවා. දැන් ටිකක් විමසනකොට මොකද වෙන්නේ? ඕවා හිතාගත්තු දේවල්. විතක්ක ਵਿਚාරවලට අහු වුණ ඔබතුමා කියපු විදිහට කිව්ව නැත්නම් මනසට අහු වුණ ධම්මා රම්ම. හරි. ඔය දෙකේම මූලික මට්ටම තිබුණේ දැනීම. නහය ළඟ දැනීමක් තිබුණා නැත්නම් ඔය ශරීරයේ එක තැන්වල දැනීම ටිකක් තිබුණා. ඒ දැනීම අනුව හිතන්න ගියාම මනස හදලා දෙන දේවල් තමයි කය, ශරීරය කියන කය, හුස්ම කියන කය. නේද? ඒවා එතකොට අපිට පේනවා ඒවා තිබුණ දේවල් නෙවෙයි. මේ ඉතින්මවල පෙන්නපු දේවල්. හරි. දැන් එනවා කය කියන එක දැන් මුලින් තියනවා කියලා හිටියා දැන් ඒ තියනවා කියපු එක වැරදි. ඒ කියන්නේ කයක් තිබිලා නැහැ. නැති දෙයක් මවාගෙන. නැති දෙයක් හදාගෙන. නේද? කියනවා විද්‍යාව නිසා සකස් කළා. එතකොට දැන් අපි නිගමනයකට ඇවිල්ලා අර ඔබතුමා ඉස්සෙල්ලා විස්තර කළේ ඕක නැති ස්වභාවේ තියෙන විදිහට හදාගෙන නේද?
එහෙම.
දැන් අපිට එනවා මේක ඇත කියලා මෙච්චර කල් හිටිය එක වැරදීනේ.
එහෙම.
දුන් නැති දෙයක්. හරි. දැන් අපිට ඇත්තටම අර්ථයක් එනවා ඔය කියන්නේ. අය කියලා දෙයක් තිබුණා කියලා ඉස්සර හිතාගෙන හිටියා. හැබැයි ඇත්ත තත්ත්වේ එහෙම දෙයක් නැහැ. ඒක සිතා ගැනීමක් විතරයි. ඒක හරි. ඉස්සරයි දැනුයි කිව්වට දැන් ගත්තත් මෙහෙමයි. මොකද දැන් මොන හුස්ම තියනවා කියලා හිතනවා බලනකොට. කය තියනවා කියලා හිතනවා බලනකොට. ඒතර අනිත් පැත්තට දැන් අපි දැනගත්තු දේත් එක්ක පේනවා ඕක බොරුවක් කියන එක. හරි. ඒකට මේ කයක් තියෙනවා කියපු එක බොරුවක්. හුස්මක් තියෙනවා කියපු එක බොරුවක්. බොරුවක් කියන්නේ එහෙම දෙයක් නැහැ මේ උපද්දගෙන නේද? හරි.
එහෙමයි.
ඔව්. දැන් ඔය හිතන විදිහේ වැරද්දක් තියනවාද? හිතන විදිහ හරි. හරි. හිතන විදිහ හරි. බයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට අනිත් පැත්තට අහන්න ඕන ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කියපු එකට අනුගත වුණාද? අපි කරන වැඩේ වැරද්දක් නැහැ නේද? සත්‍යයි. ඒ ඇත්ත ලෝකෙට අයිති ඇත්තක්ද නැද්ද? හැමෝම පිළිගන්නවා නම් ඉතින් ඒක කෙලින්ම කියන්න වෙනවා ලෝකයට ඇත්ත ඒක. ඒ බොරුවක් නෙමෙයි කිව්වේ. දැන් අපිට එන්න ඕන ප්‍රශ්නේ දහමට අනුගත වීම කියන්නේ ඕකද? බුදු කෙනෙක් පෙන්වන්නේ ඕකද කියන එකත් එක්ක බලන්න ඕන. ඒක අපි අර දැන් පටන් ගත්තු හැටියට දැම්මොත් අර චතුරාර්ය සත්‍ය ගැනක් කිව්වනේ නේද? දුකයි දුක්ඛ සමුදය. දැන් අපි සමුදය ප්‍රහාණය කරන්න යනවා. දැන් මේක මේ හටගන්න එක වැරදි. මොකද්ද අපි කරන්න යන්නේ? දැන් ඔක හට ගැනීමනේ දුක. නැති දෙයක් උපද්දලානේ. ඒකට ඔක උපද්දන්නේ නැත්නම් හරිනේ. නේද?
එහෙමයි. බුදුහාඳුරු දේශනා කළා තියෙනවානේ සංස්කාර දුක්ඛයි කියලා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා.
අන්න. දැන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. දැන් අපිට හම්බ වුණ එක දේශනාවටත් ගැලපෙනව නේද?
එහෙමයි.
මොකද්ද? ශරීරය බාරගන්න එක දුකයි. උෂ්ම බාරගන්න එක දුකයි. ඒක සම්පූර්ණයෙන්ම ගොන් නැති දෙයක් ඉපැද්දුවා. නේද? මෝඩකම. එතකොට මෝඩකම නැත්තම් ඕක උපදින්න බෑ. මේ මොකද්ද කියන්නේ? ශරීරය හම්බ වෙන්න බෑ. හුස්ම හම්බ වෙන්න බෑ. නේද?
එහෙමයි.
උපදින ගතිය. දැන් ඒක මාර්ගෙත් තියනවා. එහෙනම් ඕක හම්බ වෙන එක නවත්තන වැඩපිළිවෙලක යන්න ඕනේ. නේද? නිරෝධගාමිනී ප්‍රතිපදාව. චතුරාර්ය සත්‍යයට ගැලපුණාද නැද්ද? බුදුහාමුදුරුවෝ කියපු එකට.
බුදුහාමුදුරුවෝ ගැලපුණා. බුදුහාමුදුරුවෝ කියපු එකට ගැලපෙනවා.
ඔව්. දැන් අපිට ඔතන නොපෙනෙන පැත්ත තමයි. බුදුහාමුදුරුවෝ කියපු එකට ගැලපුණා කියලා අපි හිතුවද? නැත්තං ඒකට අපි දාගත්ත අර්ථෙට ගැලපුවද?
ඈ සර්, මෙතන වැරදි නිගමනයකින් ගලපලා තියෙන්නේ. බුදුහාමුදුරුව කියපු දැන නෙමෙයි. නැති බවෙන් ලැබුණේ කොහොමද? දැන් නැති කයක් පනවගත්ත කියනවනම් නැති කයක් කියලා කියන්නේ කොහොමද කියලා විමසන්න වෙනවනේ සර්.
ඒකයි. ඒ කියන්නේ ඉපදිලා නැති කයක් තමයි මේ උපද්දගෙන තියෙන්නේ.
ඔව්, එහෙමනේ. දැන් ඔය දැන් සාකච්ඡා විසලා ආව තැන නැති හුස්මක් උපද්දව ගත්තා කියනවනේ. ඒකකොට එහෙම කියන්නේ කොහොමද? නැති කයක් කියන එක කියන්නේ කොහොමද කියලා.
නෑ, එහෙම කයක් තියනවා කියන එකේ වැරද්දනේ මේ කියන්නේ. එහෙම කියන එක වැරදි කියලානේ කියන්නේ. අපේ නොදන්න කමටයි උපද්දගෙන තියෙන්නේ. අපි දන්නවා වුණා නම් ඕක උපදින්නේ නැහැ කියලා මම කියන්නේ.
එතකොට සර් නොදන්නවා කියලා කල්ැතුව දන්නේ කොහොමද ඒක? එතකොට ඒක නිගමනයකින් දාලානේ ඔතන. දැන් බුදුහාමුදුරුවෝ කිව්ව දෙකට ගැලපෙනවා කියලා ඔතන නිගමනයකින් දාලා හිතීම වළක්වනවා සර්.
ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ නිරෝධය කියලා කිව්වේ ඔන්න ඕක උපදින්නේ නැති බව. يعني කයක් හම්බ නොවන බව. එහෙම කිව්වා.
ඒකත් වැරදි සර්. කයක් හම්බෙන නැති බව නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔය ඔතනදී අපි හැවටෙන කෙනා අපි ගල මේ එහෙම කි බුදුහාමුදුරුවෝ නැති බවක් තමයි කිව්වේ කියලා ඇති බවට අරගෙන අපි ගලප ගන්න තැන ඔතන හොඳටම තැන.
ඔව්. ඒ නොගලපෙන කිව්වේ කයක් කියලා කතා කරන හින්දා නේද? කයක් නූපදින බව කියපු හින්දා නේද නොගලපෙනවා කියන්නේ? එන්නේ නැහැ.
ඔව්, මට සර් කියපු එක එච්චරම පැහැදිලි වුණ නැහැ සර් ප්‍රශ්නේ.
කයක් උපදිනවා කියන එක වැරදිනේ. දැන් කයක් උපදින් නැති තැනක කයක් උපද්දලා කියන එකනේ දැන් කිව්වේ. දැන් ඔබතුමිය කියනවා ඒ කයක් නූපදිනවා කියපු එක වැරදි කියලා. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. හරි. එතකොට දැන් ඒ කියන්නේ නූපදිච්ච දෙයක් ගැන කතා කරන්නේ කොහොමද කියන එකනේ. ඔය ඒක වැරදි කියන්නේ මට තේරෙන විදිහට. එතකොට අපි කය කියන එක හම්බ වෙන එකේ නේද වැරද්දක් තියෙන්නේ. ඔක හම්බ නොවුනා නම්
නොවුනා නම් වැරද්දක් නෑ.
ආ, අපි දැන් මෙහෙම ගමුකෝ. ආයෝගික තත්ත්වේ දැන් ඔන්න අපේ කවුද අපේ ලාල් මහත්තයා කියනවා දැන් හුස්ම කියලා එකක් හම්බ වුණාට දැන් හොඳට බලා ඉන්නකොට දැනීමක් විතරයි තියෙන්නේ. මේ හුස්ම කියන එක සිතීමක් විතරයි. එතකොට එහෙම දෙයක් උපදින එකම වැරදි. එතකොට එහෙම අදහසක්වත් එන්නේ නැතුව දැන් දැනීම දිහා බලා ඉන්නවා. දැන් හුස්ම කියලා උපදින්නේ නැහැ. දැනීම දිහා බලා ඉන්නවා. කය කියලා ශරීරය කියලා දෙයක් උපදින්නේ නැහැ. ඒක ගැන කතාවක්ම නැහැ. දැනීමට අවධානය තියාගෙන ඉන්න පුළුවන්නේ. මතකයට දැනීම දිහා බලා ඉන්නකොට දැන් අය කියලා අදහසක් එන්නෙම නැති ගානට එන්න පුළුවන් නේද දැනීම දිහා බලා ඉන්නකොට. හුස්ම කියලා අදහසක් එන්නේ නැතුව දැනීම දිහා බලා ඉන්න පුළුවන් මට්ටමකට එනවා නේද දැනීමටම අවධානය තියාගත්තාම. දැන් එතකොට ඒ ස්වභාවයක් උපදින්නේ නැහනේ, අපිට කතාවක් නැහනේ කයක් ගැනවත් හුස්ම ගැනවත් නේද? එතකොට මොකද කියන්නේ?
ඒ එතන නෙමෙයි සර් කියන්නේ. එතන රැවටෙන තැනක් එතන විමසන්න ඕන කියලා මං